පරිපාලනාධි පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 42 කොටස 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 53 කොටස මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 3 කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
එකී වාර්තා මුද්‍රණය කළුත්තේ යෝජනා කරමු.
ඉපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ අග්‍රාමාත්‍ය කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 194(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළේ මම යෝජනා කරමි. 1979(61) දන්න අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 අගෝස්තු 5 දින ඇති අංක 23(96) අධීර බිඳුවයි 7 දන්න අතිවිශේෂ කැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කළ ලද ප්‍රකාශන සහ 2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2024(06)-10 සිට 2024(07)-10 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වර්ෂීෂාංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කර ලද පරිපූර්ණක වෙන්කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
නාගරික සංවර්ධන ඇමතුමා.
රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවල නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ සහ නාගරික සංවර්ධන වෙදල් සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ පිළිබඳව කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරාය හා නාවික
ඇමතුමා. ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍ය ඇමතුමා.
2022 වර්ෂය සඳහා ලංකා පිටන් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික ශාස්ත්‍ර පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කම්කරු හා විදේශ රැකියා.
2023 වර්ෂය සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ගරු හර්ෂෙන්ද සිල්වා මහතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2023(3) දරන රාජ්‍ය මූල්‍ය කළමනාකාර වාර්කීම් පනතේ 13 වගන්තිය ප්‍රකාරව 2023 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ 2024 වර්ෂය සඳහා මුදල් ආර්ථික සායිකාන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
පරිසරය හා ස්වාභාවික සම්පත් තිරසර සංවාදයෙන් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අජිත් මාන්නතරුම් ඇතතුමා.
ගරු කථානායකතුමනි, පරිසර ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තාවකාලිකව අත්හැර දමන ලද ව්‍යාපෘති නැවත බලගැන්වීම හා තක්සේරු වාර්තා ලබා ගැනීම ක්‍රමවත් කිරීම හා ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් සම්මත වාර්තා මම ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, ඒකේ මම විශේෂයෙන්ම අපේ නිර්දේශවල දෙවැනි වගන්තිය චුට්ටක් කියන්නම් මේක සභාවේ අවධානය යොමු කරන්න ඕනි. විවිධ දේශපාලන නායකත්වයන්ගේ කාලවලදී අසාර්ථක ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට සිදුවද පසුව ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම එම ව්‍යාපෘති අතරමඟ නැමති ඇත. මෙවන් තත්ත්වයක් මින්පසු සිදු නොවීම පිණිස මෙම ව්‍යාපෘති හා අනාගතයේදී සිදු කිරීමට යෝජිත නව ව්‍යාපෘති පිළිබඳව තීන්දුව ගැනීමට නාගරික සංග්‍රහ අධිකාරියේ ඉහළ නිලතලවලින් යුත් නිලධාරීන්ගෙන් සමන්විත නෛතික බලය හිමි කමිටුවක් පත් කිරීම හා එයට අදාළ තීරණ ලබා නිර්දේශ කරන ලෙස ඒ කමිටුවට විවස්ථාදායකින් පත් කරලද කමිටුවක් පත් කරන්න ඕනේ කියලා කියනවා. විශේෂයෙන් මේකට හේතු වෙලා තියෙන කරු කතා නැකතුමනි, දැනට ව්‍යාපෘති පටන් අරන් තියෙනවා. ව්‍යාපෘති 34ක් අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා ඉඳන් පටන් ගත්ත 34ක් මග නැවතිලා තියෙනවා. මූල්‍යමය හේතු නිසා 23ක් නැවතිලා තියෙනවා. මූල්‍යමය නොවන හේතු නිසා 11ක් නැවතිලා තියෙනවා. ඒකෙදි රුපියල් කෝටි 637ක් වියදම් කරලා ජනතාවට ප්‍රයෝජනයට ගන්න බැරි විදිහට ඒක අතහැරලා ගිහිලා තිනවා, වවුලු ලගිනවා. උදාහරණ දිහා බැලුවොත් පොළොන්නරුවේ තියෙන මෙත් සිටි පාය ගොඩනැගිල්ල කෝටි 101ක් වීදම් කරලා අද බවුලු ලගින තත්යකට පත් වෙලා තියෙනවා. 60 දුම්රියපල අලුතෙන් හදිගස්සලා තියෙනවා කෝටි 40ක් වීදම් කරලා. අද ඒවලට ඒවත් බවුලු ලගින තත්යක් බල්ලෙක්වත් නැහැ, ඒක පැත්තකට දාලා තියෙනවා. ඒ වගේ අපි බලුවොත් එහෙම සූර්ය වැව ක්‍රීඩාංගණයේ මත්තල ගුවන්තොටුපළ මේ වගේ ව්‍යාපෘති එක එක ආණ්ඩු ඇවිල්ලා අපේ කතා නැකතුමනි ආරම්භ කරන්නේ ජනතා සල්ලි වලින්. එක එක දේශපාලඥයන්ගේ මනදොල පිලෝ ගන්න යගේ සිහින සැබෑ කරගන්න ව්‍යාපෘති පටන් ගන්නවා. රටට ඕනිත් නැහැ, කාටවත් ඕනිත් නැහැ, නිකන් යාගේ ආසාවට පටන් අරගෙන යනවා යන්න. ඒ හින්දා මම කියන්නේ මේ ජනතා මුදල් වියදම් කිරීමේදී ඒ සඳහා නිර්දේශ පාලනීකරණ කමිටුවකින් අනුමත වෙන්න ඕනි කොයි ආණ්ඩුවක් ආවත් කියන එක මම අපි නිර්දේශ කරලා තියෙනවා.
බොහොම ස්තුතියි. මාජන පෙත්සම් පිළිගැනීම උදේ ගම්මන් පිළමැත්තුමා.
ගරු කථානායකතුමනි, ලුණුවිල බණ්ඩිරිප්පුව ගාලවත්ත අංක 76 තුනදරන ස්ථානයේ පදිංචි RB ජනක සුරංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු අජිත් මාන්නපෙරුම් මැත්තුමා.
ගරු කථානායකතුමනි, තිහගොඩ කෝමන්ගොඩ පෙතන් ගහවත්ත යන ලිපිනේ පදිංචි APP වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ මහනුවර සියඹලා තැන්න පල්ලිය පාර මාවිල්මඩ අංක 23 ඇලිරක් 2 ඉදරන ස්ථානයේ පදිංචි NM රාසික් මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නමි.
සම්පත් අතුගෝරළ මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොරෝගම් මගලියද්ද ලිපිනේ පදිංචි MG කාන්තිලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම සහ වඳුරම දෙයියන්දර අක්කර 12 අංක 375 දරන ස්ථානයේ පදිංචි RH වසන්ත මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. වසුදේව නානායක්කාර මැතිතුමා ඇබ්සන්ට්. ශානික්කෙන් රාසමාණික මැතිතුමා.
අනව ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, මම දන්නවා මේ අමාත්‍යවරුන් අපහස්තාවයට පත් කරන්න නෙවෙයි, ගරු කථානායකතුමනි මට විනාඩියක් දෙන්න. මේ ප්‍රශ්නේ මම 2020 සැප්තැම්බර් මාසේ දාපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ගරු කථානායකතුමනි මිලියන 1700ක වංචාවක් පිළිබඳව ප්‍රශ්නයක්. දැන් මේ වෙනකොට මේ මිනිස්සයා මම ප්‍රශ්නේ දානකොට එයා ලංකාවේ හිටියේ. දැන් ප්‍රිබ් හෙල්ත් කියලා ආයතනයක්. දැන් ප්‍රශ්නේ දැම්මන් පස්සේ පාර්ලිමේන්තුවේ එක ආවේ නැහැ. දැන් මේ මිනිස්සයා ඉන්දියාවට ගිහිල්ලා දැන් කොහෙද කියලා දන්නේත් නැහැ. මේ ගරු කථානායකතුමනි දැන් පහු මේ අවුරුද්ද ඇතුළත මාස 3ක කාලයක්, මාස 2ක කාලයක්, සති 2ක කාලයක් කියලා මේ හතරවෙනි පාර. ගරු කථානායකතුමනි මේක ඉතාම අසාධාරණ. මේ මිනිස්සු හිතනවා මිලියන 1700ක මුදල් වංචාවක් පිළිබඳව මන්ත්‍රීවරයාට දුන්න ප්‍රශ්නේ පිළිබඳව මමත් සල්ලි අරන් කියලා තමයි මිනිස්සු හිතන්නේ. මේ ඇවිල්ලා අහිංසක කන්න බොන නැති මිනිස්සුගේ සල්ලි අරන් ගිහිල්ලා දැන් මේක මම ෆොරින් මිනිස්ට්‍රි එකේ කන්සල්ටේටිව් කමිටී එකේ දාලා අලි සබ්‍රියමත්තුමා විදේශ ඇමති කාලේ පරීක්ෂණයක් පවත්වනවා. දැන් මේ වෙනතුරු ගරු කථානායකතුමනි අපිට කිසිම තොරතුරක් නැහැ. ඉතින් කරුණාකරලා එහෙනම් ගරු කථානායකතුමනි මේ වගේ ප්‍රශ්න වලට අපිට දාන්න එපා කියන්නේ. මොකද ප්‍රශ්නේ දානවා අපේ ගමට ගියා මිනිස්සු අහනවා, මිනිස්සු ඇත්තටම හිතාන් ඉන්නේ අවුරුදු 4ක් මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ගැන මන්ත්‍රීරට දීලා අහන්න බැරි නම් මොකද්ද අපේ හේතුව කියලා අපෙන් අහනවා. මේක ඉතාම අසාධාරණයි ගරු කථානායකතුමනි. මේ ඇවිල්ලා මේ පුද්ගලයා දැන් මේ වෙනකොට ඇවිල්ලා ඉන්දියාවේ ඉන්නවා කියලා කියනවා. එතකොට ඉන්දියාවේ ඉන්න පුද්ගලයව ගේන්න බැරි කියලා ඒක කියලා අපෙන් අහනවා. ඒකට දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ දැන් මම ගරු මේ ඉන්න ඉදිරිපෙළේ ඉන්න ඇමතිවරුන් අපහසුතාවයට පත් කන්නේ ආ බෑ ඇමතිතුමාට මට වෙන රාජකාරියක් තියෙන්න නැති ඒක නිසා එතුමාට එන්න බැරි වෙන්නේ නැති. හැබැයි ගරු කතාවේ අපේ තත්ත්වය හිතන්නේ 2020 දාලා. පස්සේ පාර්ලිමේන්තුවේ කල් තැබුවම පස්සේ ආපහු අලුතෙන් ලියලා දාලා 2022. ආපහු මේ පාර පාර්ලිමේන්තු කල් තියෙන හැම අවස්ථාවෙම කියලා මේ ලියුම අස්සම් කරලා ගිහිල්ලා දීලා. ලියුම එනවා කියලා උදේ තියෙන අනිත් වැඩ රාජකාරිය ඔක්කොම කැන්සල් කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් මේ ප්‍රශ්නේ ගරු කතාවේ ඉතාම අසාධාරණයි. දැන් මේක මගේ පොඩි මේක ගැටලුවක් සාමාන්‍ය පොඩි ගැටලුවක් නම් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ මෑන් සයිලියර්ලා මේ දැන් කියනවා කොඩියා කරේ කියන ප්‍රදේශයේ චෙන්නයි වල ගිහිල්ලා මෙයා අත්අඩංගුවට අරන් මෙයා ඉන්දියාවේ පොලිසියේ තියෙනවා කියලා. සෙන්ට්‍රල් බැංක් එකෙන් මේකට අප්‍රූවල් දීලා මේ මිලියන 1700ක් මේ අහිංසක මිනිස්සුගේ සල්ලි. අනේ ගරු කතානායකතුමනි මේකට විසඳුමක් දෙන්න නැත්නම් මේ වාචික ප්‍රශ්න කියන දේ අපිට මන් දන්නවා සමහරවිට අපි එන්නේත් නැහැ අපහසුතාවයට පත් වෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් අවුරුදු 4ක් එකම අවුරුද්ද දැන් මේ ප්‍රශ්නේ අගෝස්තු ජූලි සති දෙක කාලයක් මාසික කාලයක් කියලා අරගෙන මොකද්ද කරු කතානායකතුමනි අපි කරන්නේ එතකොට?
ඔබතුමා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ගරු නියෝජ කතානායකතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක විදේශ අමාත්‍යංශයේ කන්සල්ටේටිව් කමිටි එකේ 2020 දී මෙරියා. ඒගොල්ලන් ඒක පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා කියලා කිව්වා. එතනින් එහාට මේක ලංකාවේ පොලිසියෙන් තමයි ඒවට වරෙන්තුවක් නිකුත් කරලා කොළඹ CID එකට ගිහිල්ලා මේ ආයතනයේ ඉන්න පුද්ගලයා මේ පුද්ගලයාව අත්තරංගුවට ගන්නක පොලිසියෙන් තමයි මේක ඉනිෂিয়েට් කරනවා කියලා කියනවා. දැන් එයාගේ නම අහමඩ් ශරීම් මොහමඩ් ෂයිඩ්. දැන් මේ මෑන්සෝ ගෙන්න ගන්න ලංකාවට ඒගොල්ලන් කියනවා ඉන්දියාවෙන් කියනවා ඉන්දියාවේ කියනවා ලංකාවේ පොලිසියෙන් එයාට රෙඩ් නෝටිස් දාලා තියෙනවා ලංකාවේ පොලිසියෙන් ලංකාවේ උසාවියකට ගිහිල්ලා මෙයාව ගෙන්න ගන්න ඕනේ කියලා එකක් දාලා ගෙන්න ගන්න ඕනේ කියලා. දැන් මේක 2020 ඉඳන් තාම වෙලා නැහැ. ඉතින් අපි මේක ගැන අමාත්‍යවරයාට මම ඇත්තටම චෝදනා කරනව නෙවෙයි මගේ පැත්ත අපේ පැත්තෙන් හිතලා බලන්න කර කතා නැගෙතුම. දැන් අද උදේ පාන්දර මේ ප්‍රශ්නේ එනවා කියලා ඉවරලා ඕඩර් පේපර් එකේ දැක්කන් පස්සේ ඒ ආයතනයේ මේ ඉෆෙක්ට් වෙච්ච කණ්ඩායම් 20ක් විතර උදේම කතා කරලා අපි අද කෝවිල් වලට යනවා අපි පූජා තියනවා කොහොම හරි අද අපිට උත්තරයක් අරන් දෙන්න කියලා කියනවා. දැන් හවසට මම කිව්වම ඒගොල්ලන් හිතන්නේ මේ අපිත් මේ මෙයාගෙන් සල්ලි කීයක් හරි අරගෙන ප්‍රශ්නෙම ගහරිනවා කියලා. පාර්ලිමේන්තුවේ මිනිස්සු දැන් එකම අවුරුද්දේ ගරු කතා නැගෙද්දී තුන් පාරක් කල් දැම්මම මොකද්ද අපි මේකට කරන්නේ? CID එකෙන් මේකට ප්‍රශ්න ඔබතුමාගේ මැදිහත් වීමෙන් හරි මොකද ගරු කතා නැගෙද්දී මේකට සල්ලි දාලා තියෙන්නේ රුපියල් ලක්ෂ 10 15 20 මේ කෝටි ගණන් දාපු අය නෙවෙයි 10 15 20 දාලා මිලියන 1700ක්. ගරු කතානායකතුමා මොන හරි මේකට විසඳුමක් අරන් දෙන්න. මොකද නැත්තම් මේක දැන් මේ පාර්ලිමේන්තුවේ කාලේ කොච්චර ඉවර වෙයිද දන්නේ නැහැ. දැන් ආපහු ජනාධිපතිවරණය පස්සේ මේ ප්‍රශ්නේ ආයේ මම පාර්ලිමේන්තුවේ අහන්න වෙන්නේ. එතකොට മന്ത്രിවරයෙක් වශයෙන් අවුරුදු 4ක් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් පාර්ලිමේන්තුවෙන් ලබා ගන්න බැරි නම් අවුරුදු 4ක් ගරු කතානායකතුමා අවුරුද්දක් මාසයක් 6ක් නෙවෙයි. එකම අවුරුද්ද ඇතුළත තුන් පාරක් ඇවිල්ලා උත්තරයක් ගන්න බැරි නම් මේ වාචික ප්‍රශ්න ක්‍රමේ වැඩක් නැහැ.
ඔබතුමා මේ වින්දිතයන්ට දන්වන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කරන්නයි කියන්නේ. ඉතින් කරන්නේ නැතුව මේක පරීක්ෂණයක් ආරම්භ කරන්න තැනක් නැහැ.
නෝ ගිමි මිනිත් ගරු කතානායකතුමනි මට පේන හැටියට මෙතුමාගේ මේ ප්‍රශ්නය මුදල් වංචාව පිළිබඳ ප්‍රශ්නයක් පැහැදිලිවම ඒකේ ප්‍රමාණයත් කෝටි 170ක් කියලා කියන්නේ මේක ඉහළ ගණයේ එකක්. ඒක සම්පූර්ණයෙන්ම වංචා විමර්ශන අංශෙන් කළ යුතු වෙන්නේ. කෙසේ වෙතත් මම විශේෂ ඇමතුමාට කියලා මම උත්සාහ කරන්නම් හෙට හෝ අනිද්දා දිනේදී පාර්ලිමේන්තුව තියෙනවා මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය ඔබතුමාට වාර්තා කරන්න.
ඔව් අනේ ගරු ඒත් එක්කම ගරු කතානායකතුමනි මේ පොලිසිය සම්බන්ධවත් ගරු සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමාගේ මම ඊයේ ඉල්ලීමක් කරා මඩ කලපුව ඇල්ලිවරලා එක ගුරුවරයෙක් ඉගෙන ගන්න ළමයෙක්ට අබියුස් කරලා ඒ කියන්නේ මම ප්‍රධාන මේ ජාතික පාසලක කෝපිනාත් කියලා ගුරුවරයෙක් එක ගෑනු ළමයෙක්ව අබියුස් කරලා ඒ ගෑනු ළමයා ජනාධිපතිතුමාට ලියුමක් කියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජූලි 12 එවල තියෙනවා මෙයාව වහාම අත්තරංගුවට ගන්න හැරි මේකට ක්‍රියාත්මක වෙන්න කියලා. අද වෙනතුරු පොලිසියෙන් මැදිහත් වෙලා මෙයාව අත්තරංගුවට ගන්නේ නැහැ ගරු ඇමතුමනි. ඉතින් පොලිසියෙන් කියනවලු එයා උසාවියට බාර වෙයි ලෝය කෙනෙක් කරා. පොලිසිය රාජකාරිය ඒක නෙවෙයිනේ. මේ කෝපිනාත් කියන පුද්ගලයා පිල්ලයන් මන්ත්‍රීතුමාගේ පක්ෂේ සංවිධායකවරයෙක් කියලා එයා පබ්ලික්ව කියනවා. ඒ ගෑනු ළමයා ගෑනු ළමයි දෙන්නෙක් තමයි ඉගෙන ගන්න ආර්ට්ස් කරන්නේ. එතකොට ඒ ආර්ට්ස් කරගෙන එක ගෑනු ළමයි කාය නතර මෙයා කියනවලු ඔබ ඔයා මං කියන විදිහට හිටියේ නැත්නම් ඔයාට තව තව ප්‍රශ්න වෙයි කියලා. ඉතින් මේ පොලිසියත් එක්ක තියෙන ගැටලුව මේ. ඉතින් මේ වෙච්චර මුල්්‍ය වංචාවක් අල්ලන්නෙත් නැහැ. මේ මඩ කලපුවේ ගෑනු ළමෙක්ව අබියුස් කරපයක් අල්ලන්නෙත් නැහැ. ගරු සුසිල් ඇමතුමා අධ්‍යාපන මන්ත්‍රාලයේ මේක ජාතික පාසලක්. ඔබතුමාගේ මේකෙන් උත්තර දෙන්න මේක තමයි ගරු කතා නැතුමා ඊයේත් මං කියන්නේ වැදගත් කාරණේ.
බොහොමයි. තානායකතුමනි මම මන්ත්‍රීතුමාගෙන් මේ තොරතුරු ඉල්ලුවා. අපේ අමාත්‍යංශය විසින් බැදිහත් වෙලා අදාළ DIG ට දැනුම් දෙන්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නයි කියන්නේ.
ඔව් විශ්වාසයි. තුන්වෙනි ප්‍රශ්නේ ලලිත් එල්ලාවල මැතිතුමා. Absent.
දෙන ගරු කතානායකතුමනි දැන් ලලිත් ලාවල මන්ත්‍රීතුමා ද ඇවිල්ලා නැහැ. දැන් එතුමා ගිය සතියේ පාර්ලිමේන්තු සතියේ මහ විශාල ഘോഷාවක් කරා මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු සම්බන්ධයෙන් මේ පළවෙනි ප්‍රශ්නේ මුදල මාධ්‍යංශෙන් අහලා තියෙන්නේ. අඩුම ගානේ එතුමාට එතුමා එදා චෝදනාවක් කරපු හින්දා වගකීමක් තිබ්බා. අද ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහලා පිළිතුරු ලබා ගන්න.
රොම ස්තුති. වේලු කුමා මැතිතුමා පරිසර මැතිතුමාගෙන් ඉසීමට ඇබ්සන්ට්. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රශ්නය කවුරු හරි අහන්න.
අහනවා මම.
තුන්වෙනි ප්‍රශ්නය ලලිත් එල්ලාවල මැතිතුමාගේ.
ගරු කතානායකතුමනි තුන්වෙනි ප්‍රශ්නය ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගේ මම අහනවා.
බොහොම ස්තුතියි. හතරවන ප්‍රශ්නේ වේලු කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය පරිසරය
ගරු කතානායකතුමනි පරිසර අමාත්‍යතුමාගෙන් ගරු වේලු කුමාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය මම අහනවා.
සභාගත වරප්‍රසාද ප්‍රශ්නේ අඩිකල් නාදන් මන්ත්‍රීතුමා.
நன்றி சபாநாயகர் அவர்களே. என்னை பற்றிய அவதூறான அரசியலிலே எனது வளர்ச்சியை கருத்தில் கொள்ளாத சில பேர் மிக மோசமான செயல்பாடுகளை வெப்சைட்டிலே போட்டுக்கொண்டிருக்கிறார்கள். அந்த வகையிலே உங்களுடைய நடவடிக்கை மேற்கொள்ளப்பட வேண்டும் என்ற ரீதியிலே உழவு காலமும் அரசியலே இருக்கின்ற நான் இன்றுதான் முதல் முறையாக எனது பிரிவிலேஜ் எனது நியாயத்தை கேட்டு இந்த சபையிலே நிற்கின்றேன். மன்னாரிலே ஒருவர் கைது செய்யப்பட்ட பின்பு அவருக்கு பின்னணியாக நான் இருப்பதாக யாழ்ப்பாண புலனாய்வு என்ற வெப்சைட் மிக மோசமான தன்னுடைய கருத்தை எழுதியிருந்தது. அதன் பின்னணியிலே இருவர் சேர்க்கப்பட்டிருக்கிறார்கள். ஒன்று போலீஸ்மா சீனியர் டிஐஜி அவரும் இதில் இணைக்கப்பட்டிருக்கிறார். அதேபோல மக்கள் தொடர்பாளர் அமைச்சரும் இந்த விடயத்திலே தொடுக்கப்பட்டிருக்கிறார். எனவே இந்த விடயத்தை தாங்கள் விசாரித்து சரியான நடவடிக்கைகளை இந்த யாழ்ப்பாண புலனாய்வு வெப்சைட்டின் மீதும் அந்த இரண்டு பொலிஸ்மா சீனியர் டிஐஜி மக்கள் தொடர்பாளர் அமைச்சரையும் இதிலே இழுக்கப்பட்டதன் அடிப்படையிலே அவர்களும் இதிலே பதில் சொல்ல வேண்டும் என்பதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று இச்சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன்.
මේ ප්‍රශ්නේ වරප්‍රසාද කමිටුවට යොමු කරන ලදී. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යුග 8 විසඳන්න කුමක් සඳහන් තිබුණාද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද අපර භාග 1:00 සිට 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 10ට පාර්ලිමේන්තුවේ ස්ථාවරණ යුග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභා කල් තැබීම.
හායි. දෙක ගන්න නෑ.
නෑ.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව හෙට දින නම් 2024 අගෝස්තු මාස 8 දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතු යෝජනාවක්.
කල් තැබීමේ යෝජනාව මදුරු විතානගේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි සභාව කල්තමි යෝජනාව මම ඉදිරිපත් කරනවා. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතු දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු පසුගිය වසර තුළ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ස්ථාවර හා අඛණ්ඩ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හේතුවෙන් 2023 වසරේ දෙවන භාගයේදී පිළිබිඹු ආර්ථික පුනර්ජීවනය 2024 වර්ෂයේ පළමු කාර්තයේදී තවදුරටත් වඩාත් ශක්තිමත් විය. 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී වාර්තා කරන ලද 10.7% ආර්ථික සංකෝචනයට සාපේක්ෂව 2024 වසරේ මුල්කාර්තුවයේදී 5.3% ධනාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත්තිය. රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගැනීමටත් රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමටත් කටයුතු කර ඇත. එමෙන්ම ජන ජීවිතය වඩාත් ශක්තිමත් කරමින් රටේ ආර්ථික වර්ධනය වේගය වැඩි කර ගැනීමට සමත් වී ඇත. 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වසරමැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් මේ බව තවදුරටත් පැහැදිලි වේ. 2024 වර්ෂයේදී මුල්කාර්තුවේදී අත්කරගත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දිය යුතුයයි මෙම ගරු සභාවට මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2022 අවුරුද්ද ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක් වුණා අපි සිළු දිනාටම. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් රට හෙම්බත් වෙලා තිබුණා. ඒ වගේම ආයෙත් රට පටන් ගන්නකොට ඉතා බරපතල දේශපාලන කුණාටුවක් රට තුළ හැමුවා. ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ වගේම රටේ ආර්ථික වගේම ජාතික ආරක්ෂාවත් බිඳ වැටුණා. අද බංගලිදේශයට අත් වූ ඉරණම අපේ රටට පැය කිහිපයකින් අත්වෙන්න තිබුණ අවස්ථාවක් තිබුණා. හැබැයි මේ එදා වෙච්ච සිද්ධි දාමය එක රැයකින් සිද්ධ වුණේ නැහැ. මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෙදරට ගහන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට රාත්‍රී 8ට විතර කතා කරලා කිව්වා මේ ගේ ළඟ කලබලයක් වෙන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම ඒ ස්ථානට යනකොට විශාල පිරිසක් ඒ අවට රැස් වෙලා හිටියා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට නැවත කතා කරලා කිව්වා එවකට හමුදාපති වෙලා හිටපු ශවෙන්ද සිල්වා මහත්තයර කතා කරලා කියන්න මේ ළමයි විශාල පිරිසක් එනවා කියලා දැනගන්න ලැබුණා. ඒක නිසා හමුදා රථ එහෙම නැත්නම් යුද්ධ ටැංකි කීපයක් දාලා හරි පාරවල් බ්ලොක් කරලා තියන්න කියලා. මම ඒ වෙලාවේ ඒ යුද හමුදාපතිතුමාට කතා කරලා මේක කිව්වාම කිව්වේ මන්ත්‍රීතුමා මේක දේශපාලන ප්‍රශ්නයක්, ඔබතුමාලගේ ආධාරකරුවන් ගෙනහිල්ලා පොළුවලින් හරි ගහලා මේක පාලනය කරන්න මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මෙන්න මෙහෙම තමයි මේ සිද්ධිය පටන් ගත්තේ මම වගකීමෙන් කියන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ මයි 9 වෙනිදා බරපතල සිද්ධියක් ඇති වුණා. ඒ වගේම ගෝල්පේස් පිටියට යන්න කලින් උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණි බස් රථවල අංක ටික දිවයින පුරා වට්ස්ඇප් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ඒ වගේම රාත්‍රිය වෙනකොට අපි කනගාටු වෙනවා ගෝල්පේස් පිටණි ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණා. නමුත් මයිම් 9 රාත්‍රිය වෙන විට අස්ති බිහිසුන් තත්ත්වයක් ඇති වුණා. රට අරාජික වුණා, ජාතික ආරක්ෂාව බිඳ වැටුණා. ඒ වගේම අපි ගොඩක් අයට දැන් මෙන්න මේ සිද්ධිය අමතක කරන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම රාත්‍රිය කොපමණ අරාජික වුණාද කියනවා නම් විජේදාස රාජපක්ෂ අපේ ඇමතිතුමා මට කතා කරලා කිව්වා මදුර මගේ ගේත් ගිනි තියන්න තියෙන අවදානමක් තියෙනවා, කෝට්ටේ ෆයර් බ්‍රිගේඩ් එක සූදානම් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ අවාසනාවන්ත තැනක තමයි එදා රට තිබුණේ. අපේ මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. වෙල්ගම අපේ හිටපු ඇමතිතුමාට මන්ත්‍රීතුමාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වුණා ඒ වෙලාවේ එදා රාත්‍රියේ. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මම විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මතක් කරනවා ආරච්චි සිල්වා මැතිතුමත් ඉන්න වෙලාවේ එතුමත් 2022 මැයි 10 වෙනිදා ට්විටර් පණිවිඩයක් මගින් එතුමාගේ ට්විටර් සමාජ ජාලාවේ පණිවිඩයක් දාලා තිබුණා මේ සිටුේෂන් එක ග්‍රේව් ගොයින් ටු බී අන් ඉවිලබල් ජයන්ටික් චැලෙන්ජස් ෆෝ එනිවන් ටු සේව් ශ්‍රී ලංකා ගෝටා ගෝ කියලා එතුමා ටැග් කරලා දාලා තිබුණා. ඉතින් මම කියන්නේ ඒ මැයි 9 වෙනිදා රට අරාජක වුණාට පස්සේ මේ රට බාර ගන්න ආරාධනා කරා හිටපු ජනාධිපතිතුමා, හැබැයි කවුරුත් බාරගත්තේ නැහැ. ඒකට මනාව සහතික වෙන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය තමයි අපිට මේක බාර ගන්න බෑ, මේක ඉතාමත්ම බාර ගන්න පුළුවන් මට්ටමක නැහැ, ඒ අභියෝගය බාර ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ වගේම රටේ ආර්ථික සහ ආරක්ෂාව ඉතාමත්ම දරුණු විදිහට කඩාගෙන වැටලා, ඒ නිසා මේක බාර ගන්න පුළුවන් මට්ටමක හැකියාවක් අපිට නැහැ කියන අදහසක් විශේෂයෙන්ම ඒ විපක්ෂය තුලින් ජනිත වුණා. හැබැයි අපේ වාසනාවට ජනාධිපතිතුමා අගමැතිකම බාරගත්තා. ඒ වගේම අපි ඒ මාස දෙක ඇතුළතදී තවත් අවාසනාවන්ත සිදුවු මාලාවකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ජූලි 9 වෙනි තමා ඉදර කතානායකතුමාත් හොඳටම දන්න ඔබතුමා අපිට පහුගිය දවස් කීපයකදීම පාර්ලිමේන්තුවේ ඒ තොරතුරු සභාගත කරා, පැහැදිලි කරා. ජූලි 9 වෙනිදා තමන්ගේ සේනාධි නායකයව ආරක්ෂා කරගන්න බැරි හමුදාවක් අපිට හිටියේ. තමන්ගේ රටේ පුරවැසියාව ආරක්ෂා කරගන්න බැරි, තමන්ගේ රටේ දේපළ ආරක්ෂා කරගන්න බැරි අවාසනාවන්ත යුද්ධ හමුදා පතිවරු අවාසනාවන්ත ආරක්ෂක ප්‍රධානීන් හිටපු රටක් අපිට තිබුණේ. හැබැයි අපේ වාසනාවට, අපේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට ඒ වෙලාවේ මේ රටේ හිටියා මේවට මුහුණ දෙන්න පුළුවන් අගමැතිවරයෙක්. ඒ වගේම අපි දැක්කා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුනිල් හඳුන්නැති මැතිතුමා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව හුස්සිගැන්නුවා. ඒ වන විටත් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ඒ වගේම අගමැති කාර්යාලය අත්පත් කරගෙන ජනාධිපති අගමැතිතුමා, ඒ වගේම රනිල් අගමැතිතුමාගේ ගෙදර ගිනි තියලා ඒ පිරිස, ඒ කැරලිකරුවන්, ඒ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව උස්සගන්නන්න පටන් ගත්ත. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ලයිව් මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින්, සජීවීව අදහස් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු වටකරන්න එන්න කියලා පැහැදිලි ඉල්ලීමක් කරා. ඒක තවදුරටත් අද උදෑසන ලාල්කාන්ත ඒ සහෝදරයා තහවුරු කරා. මොකද එතුමා අද කියනවා අපිට එදා අවස්ථාවක් තිබුණා අරගලේ අපි පාර්ලිමේන්තුවට හරවන්න ගියා. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ නැවත ගොඩ නැගුවා. ගෝට පන්නපු එක එකෙන් සත පහක වැඩක් උනේ නැහැ. එතකොට පැහැදිලිවම අද බංගලිදේශයේ අත්වල දින ඉරණම උදා කරන්න ඒ පිරිස පැහැදිලිවම වැඩපිළිවෙලක හිටියා කියන එක ගරු කතානායකතුමනි අද උදෑසන සියලුම මාධ්‍යවල ලාල්කාන්ත තහවුරු කරා. ඉතින් ඒක නිසා මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණි අමනෙයින්ට තවදුරටත් මේ රටේ දේශපාලන කරන්න ඉඩ දෙනවා නම් මේ රටේ ජනතාව ඉතා අවාසනාවන්තයි. මොකද එදා පාර්ලිමේන්තු වට කරලා අද අපිට පේනවා එදා පාර්ලිමේන්තු වට කරා නම් කොහොමද හැසිරුනේ කියලා. අද බංගලාදේශ පාර්ලිමේන්තු ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදියට අද අපි දැක්ක විශාල මනුෂ්‍ය ඝාතනයන් වෙලා තියෙනවා. වැටවල් වල පාලම් වල මිනි එල්ලලා තියෙනවා. හැබැයි අන්නේ ඝාතනයේ තමයි මේ සියලු දෙනා අරැන්නේ. ඒක නිසා තමයි එදා දුගේගොඩදී අනුර කුමාර මැතිතුමා කිව්වා අපිට මේ ආණ්ඩු ව්‍යවස්ථා නීති රීති අනපනත් වැඩන්නේ නැහැ. මේ මහ පොළවේ තියෙනවා දේශපාලනයක්. අපි අන්නේ දේශපාලනය කරන්න කියලා. ඒක නිසා පැනලා ගිය මිනිස්සුන්ටත් ත්‍රස්තවාදීන්ටත් හොඳ උත්තරයක් දුන්න ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන. ඒ වගේම අපිට මතකයි අපේ කතානායකතුමා කියනවා හමුදා කුමන්ත්‍රණයකුත් මේ අරාජිකත්වයේ පිටිපස්සේ තිබුණා. ඒ හිටපු හමුදා ප්‍රධානියෙන් බලපෑම් කරා අපි රට බාරගෙන කරගෙන යන්නම් ඔබතුමාලා මේ ඔබතුමාලා තනතුරු වලින් අයින් වෙන්න කියලා කතානායකතුමා එහෙම කිව්වා නේද කතානායකතුමනි? ඉතින් එහෙම අරාජිකත්වයේ රටක් බාරගත් ජනාධිපතිතුමා ඉතා හොඳින් මේ රට මේ අවුරුදු දෙකේදී පාලනය කරා. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති මේ රටේ ජනතාවට ජනාධිපතිතුමාගේ මේ කාර්ය සාධනය ගත්තට පස්සේ 2022ට සාපේක්ෂව 2024 වෙනකොට ඉතාමත්ම ඉහළ කාර්ය සාධනය මේ රටට ගෙනල්ලා දීලා තියෙනවා. විශේෂයෙන් මම ඒක යම්කිසි සංඛ්‍යා ලේඛන ප්‍රමාණකින් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම 2022 දරුණු ලෙස බිඳ වැටුණු ආර්ථිකයට 2023 යම්කිසි ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරා. විශේෂයෙන්ම මේ වෙන විට රට සැලකිය යුතු මට්ටමකට ස්ථාවර බවක් පෙන්නුම් කරගෙන ගියා. ඒ වගේම රාජ්‍ය ආදායම ඉහළ යාම, වියදම් පහළ වැටීම 2024 මැද වෙන විට රාජ්‍ය මුල්‍යාංශයේ ශක්තිමත් බවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම රුපියල ශක්තිමත් වුණා. ඒ වගේම රජයේ සමහර ප්‍රතිසංස්කරණ නිසා පාඩු ලබන සමහර රාජ්‍ය ආයතන 2024 මුල් කාර්තුවේ විශේෂයෙන්ම මුල් මාස 4 කතානායකතුමනි ඉහළ කාර්ය සාධනයක් පෙන්නුවා. විශේෂයෙන්ම 2023 පළමු කාර්තුවේදී ආර්ථිකය 100%
දහය දශම හතකට හැකිලුණා. හැබැයි 2024 පළමු කාර්තුවේදී 105.3% ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරා. ඒ වගේම මේ අවුරුද්දේ පළමු මාස 4 වන විට කෘෂිකර්මාන්තය, ඒ වගේම සේවා ආර්ථිකය, ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්තාංශයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ධාන්‍ය වගාව, මිරිදිය දීවර කර්මාන්තය සහ සත්ව නිෂ්පාදනයේ 101.1% වර්ධනය වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තය බලවත් ලෙස කඩාගෙන වැටුණා. අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම පතල්ලා කැණීම් නිෂ්පාදන කර්මාන්තය ඔක්කොම 2023 පළවෙනි කාර්තුවට එහෙම නැත්නම් පළවෙනි මාස 6ට සාපේක්ෂව 2024 104.11% වර්ධනය වුණා. හැබැයි පසුගිය වසරේ 2023 පළවෙනි කාර්තුව එහෙම නැත්නම් පළවෙනි කාර්තුව දෙක තුනදී 124.3% හැකිලිච්ච ඒ කර්මාන්ත විශේෂයෙන්ම ඒ කෘෂිකර්මාන්තය 111.8% වර්ධනය වුණා. ඒ වගේම නවාතන් සැපයීම්, ඒ වගේම ආහාර පාන රක්ෂණ සේවාවන් 2023 104.6% හැකිලුණා. ඒ වගේම කතානායකතුමනි 2024 එය වර්ධනයේ 102.6% වර්ධනයක්. ඒ වගේම මම මේ වෙලාවේදී කොළඹ පාරිභෝගික මිල දර්ශනයේ කාරණා කීපයක් දත්ත කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මතු පිට උද්දමනය 2023 වර්ෂයේදී 6.4% වුණා 100ට. ඒ වගේම 2024 1.7% ප්‍රමාණයට අඩු වුණා. ඒ වගේම කෙසේ වෙතත් ඒ ආර්ථිකයේ සංවර්ධන උද්දමන ප්‍රවණතාවය අපි ආර්ථික දත්ත අනුව නිරීක්ෂණය කළාට පස්සේ 2024 ජනවාරි මාසයේදී 102.2% පැති උද්දමනය ජූනි මාසයේ වන විට 4.4% ප්‍රමාණයකට යම්කිසි වර්ධනයක් ඇති වුණා. ඒ වගේම අපි දැක්කා ඒ කලබල කාලේ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික අනාගත ආර්ථික ඇමතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියන විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා ජනතාව උසිගැන්වීමක් උලප්පීමක් කරා. හැබැයි කතානායකතුමනි ඒ ගෝලීය ඉහළ ඉල්ලුම අනුව ඒ ගෝලීය ප්‍රවණතාවයන් අනුව අපි 2023ට සාපේක්ෂව 2024 ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපනයන අංශය ගත්තොත් එහෙම 2024 පළමු මාස 6 තුළ අපනයන ඉපැයීම් ඇමරිකන් ඩොලර් මිලියන 6144ක් වෙලා තියෙනවා. දළ වශයෙන් 104.7% වර්ධනයක්. ඒ වගේම මේ අවුරුද්දේ පළමු මාසයේ ආනයන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 8684යි. ඒ කියන්නේ 106.4% ඉහළ ගිහිල්ලා තියෙනවා. වෙළඳ හිඟය 2023 පළමු මාසයේදී ඩොලර් මිලියන 2289ට සාපේක්ෂව 2024 ඩොලර් මිලියන 2540 දක්වා පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ ගත්තාම මම කලින් කිව්වා වගේ කොපමණ බලපෑම් ආවත් කොපමණ උසිගැන්වීම් කරත් 2023 ඇමරිකන් ඩොලර් මිලියන 2822ට සාපේක්ෂව 2024 ඇමරිකන් ඩොලර් මිලියන 3144ක් දක්වා විදේශ ප්‍රේෂණ ලංකාවට ආවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අපිට පහුගිය 2022 වර්ෂයේදී අපේ රට සංචාරක කර්මාන්තය තුළ තින්නේ රතු දත්ත ලේඛනය. විශේෂයෙන් මේ රටට යන්න එපා. ඒ වගේම රක්ෂණ සහතිකයක් දෙන්න බෑ. මේ රට බලවත් අනාරක්ෂිත තත්ත්වයක තියෙන්නේ. ඒ වගේම අරාජික තත්ත්වයක තියෙන්නේ කියලා ඒ සංඛ්‍යාලේඛන තොරතුරුත් එක්ක විදේශ තානාපති සේවාවන් ඒ වගේම විදේශ රටවල් ප්‍රචාරණයක් දියත් කරා. හැබැයි ජනාධිපතිතුමා රට බාරගත්තට පස්සේ ඉතා හොඳින් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරා වගේම ආරක්ෂාව තහවුරු කළා. ඒ වගේම මහජනතාවගේ ජන ජීවිතය ඉතාමත් ශක්තිමත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ ඒ වගේම රුසියාවේ එංගලන්තේ ජර්මනියේ චීනයේ ප්‍රංශයේ සංචාරකින්ගේ පැමිණීම ඉතාමත් ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා. කතානායකතුමනි 2023 පළමු මාස 6දී ඩොලර් මිලියන 875ක් උපයන්න පුළුවන් වුණා වගේම 2024 පළවෙනි මාස 6 තුල පමණක් ඩොලර් මිලියන 1556ක් ඒ කියන්නේ 178ක වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ආරක්ෂාරගෙන් පැමිණීම ගත්තොත් එහෙම අර ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා අරාජික වෙච්ච, ඒ වගේම හමුදා කුමන්ත්‍රණ කරන්න කියලා අරාජික වෙන්න ගිය රට බලවත් ලෙස ආරක්ෂාව තහවුරු කිරීම තුලින් අද අපේ රටේ 2023 දී පළවෙනි මාසයේ සංචාරක 624,800ක් ආවට 2024 පළවෙනි මාසයේ විතරක් සංචාරක 1,010,000ක් පැමිණියා. ඒ කියන්නේ 161ක සංචාරක වර්ධනය මේ රටේ පෙන්නුම් කරා. ඒ වගේම ගරු කතානායකතුමනි, රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳවත් විශ්ලේෂණ කීපයකට අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම 2023 මුල් මාස 6දී රුපියල් බිලියන 1,314ක්, ඒ වගේම 2024දී රුපියල් බිලියන 1,800ක්. ඒ කියන්නේ රාජ්‍ය ඒ ආදායම ගත්තොත් එහෙම 141.5ක වර්ධනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සඳහා දායක වෙච්ච මේ රටේ පුද්ගලික රාජ්‍යාංශයේ සියලුම පුරවැසියන්ට රජය වෙනුවෙන් මගේ ගෞරවනීය ආචාර්ය පුදගන්නෝ, ඒ ජනතාව එක එක විපක්ෂයෙන් නගන බේගල් පෙළඹවීම් උසිගැන්වීම් ගණන් ගන්නේ නැතුව රජය කෙරෙහි, ජනාධිපතිතුමා කෙරෙහි, පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කණ්ඩායම කෙරෙහි තියෙන විශ්වාසය මත ජනතාව ඒ තමන්ගේ ඒ කැපකිරීම කළා මෙන්න මේ තැනට රට ගේන්න උදව් කරා. ඒ සම්බන්ධයෙන් මම නැවතවතාවත් මේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කතානායකතුමනි, බදිවිව්‍යය ප්‍රගතිශීලී හා පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග රැසක් ආණ්ඩුවෙන් ගෙනාවා. ඒවා ඉතා ධනාත්මක ලෙස මේ රටේ ආර්ථිකයට බලපෑවා. විශේෂම 2024 පළමු මාස 6දී බදු ආදායම රුපියල් බිලියන 1,700කින් ඉහළ ගියා. ඒ කියන්නේ 142.6ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 144.7ක වර්ධනයකට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම වැඩ් බද්ද 185.4ක්, රේගු ආනයන බද්ද 154.1ක්, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 77ක ප්‍රමාණයකින් පළවෙනි මාස 6දී සැලකිව් ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, 2024 පළමු මාස 6දී ආදායම් බදු 116.3කින්, නිෂ්පාදන බදු 142.6කින්, සමාජ ආරක්ෂණ බදු 15.3කින්, වරාහ ගුවන්තොටුපළ සංවර්ධන බදු 106.7කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනෙකුත් බදු ආදායම 143.5කින් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 163.4කට ළඟා වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතා සාධනීය කාර්ය සාධනයක් අපි මේ වෙලාවේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම බදු නොවන ආදායම 130.4කින් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 152.7ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා. ඒ වගේම 2023 පළවෙනි මාස 6 රාජ්‍ය වියදම රුපියල් බිලියන 2559යි. හැබැයි 2024දී රුපියල් බිලියන 2463යි. 103.8කින් පහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේකට හේතු කීපයක් අපි නිරීක්ෂණය කළා තියෙනවා. විශේෂයෙන්ම රජය අයවැය හිඟේ පියව ගන්න ගත්ත වැඩපිළිවෙල, ඒ වගේ මූල්‍ය විනය ශක්තිමත් කිරීමට ගත් වැඩපිළිවෙල ඒකට හේතු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දායක වෙච්ච සිළු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුනරාවර්තන වියදමත් රුපියල් බිලියන 2325 සිට 2218 දක්වා 104.6කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම වැටුප්පා වේතන වියදම රුපියල් බිලියන 480කින්, ඒ කියන්නේ 104.4කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉංගනමැතිව පාරිභෝගික ගෙවීම් නිසා විශ්‍රාම වැටුප 10.8කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්කා 2023 වර්ෂයේ 2022 වර්ෂය ගත්තාන් පස්සේ විශ්‍රාමික විශාල කනගාටුවකට දුකට පත් වෙලා තිබුණ මේ ඔවුන්ගේ ඒ ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රමාද වීම, ඒක නිසා ඒවා හිඟයකින් තොරව රජයට ගෙවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සමාජ සුබසාධන, සමාජ ආරක්ෂක වැඩසටහන, අස්වැසුම, වැඩිහිටි දීමනා, ඒ වගේ වකුගඩු රෝගී දීමනාව, ආබාධිත දීමනාව, ආබාධිත සෙබළුන්ගේ දීමනාව, ගැමිණි මාතා දීමනාව සඳහා, ඒ වගේම පොහොර සානාධාර, පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් බිලියන 200 දහතුනක් වැය කරලා තියෙනවා. ව්‍යවසායක කාර්ය සාධනය ගත්තොත් එම් කරු කතානායකතුමනි, ඉතා ඉහළ කාර්ය සාධනයක් අපි 2023 පළවෙනි මාස 6ට සාපේක්ෂව 2024දී අපි දැකලා තියෙනවා.
ඔබතුමයි කාලය අවසන් වෙන්නේ.
විශේෂයෙන්ම මට තව තප්පර 30ක් ලබා දෙන කරු කතානායකතුමනි, විදුලි ගාස්තු ගැළපීම ඉන්ධන මිල සූත්‍රය මගින් රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කාර්ය සාධනයක් කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන රාජ්‍ය විසායක 52ක 2023 දී වාර්තා කළ ආදායම රුපියල් බිලියන 144යි. හැබැයි 2024 දී බිලියන 185ක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම නැවත වතාවක් ජනාධිපතිතුමාටත් රජයටත් විශේෂයෙන්ම මේ කටුක අවස්ථාවේදී මේ අභියෝග අරගෙන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනිහිල්ලා ජනතාව වෙනුවෙන් වැඩ කරපු රජයේ සියලුම මැති ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට, රටේ ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. අද ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියපු නිසා අපේ රට බංගලි දේශයක් වුණේ නැහැ. ඒ වගේම හඳුන්නෙත්තිලට, ඒ වගේම අනුර කුමාරලට මේක අරාජික කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ වගේම සමහර හමුදා කුප්‍රකට හමුදා නිලධාරීන්ගේ හමුදා කුමන්ත්‍රණ වළක්වන්න පුළුවන් වුණා. ඒ වගේම කතානායකතුමනි, ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා බය නැතුව ඍජු තීරණ අරගෙන අරාජික වෙච්ච අවස්ථාවේදී සැබෑ කතානායක වේරෙක් විදිහට මේ රටට වැඩ කරා. ඒකට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම මේ 2022 පස්වෙනි මාසේ මැයි මාසේ 10 වෙනිදා හර්ෂට සිල්වා මැතිතුමා එතුමාගේ ට්විටර් පණිවිඩය මගින් ඒ කරපු ප්‍රකාශය අපි මම සභාගත කරනවා. මොකද ඒක රටේ ජනතාව දැනගන්න ඕන. මේ වෙලාවේ රටේ අභියෝග අරගන්න නැතුව පැනලා ගියේ කොහොමද කියලා මේ අභියෝග අරගන්න නැතුව බොහොම ස්තුතියි.
අකිල එල්ලාවල මන්තිතුමා ඉස්සිට කරන්න.
ගරු කතානායකතුමනි, ගරු මදුරු විතාන මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව මගේ ඉස්සිට කරමින් මේ සාකච්ඡාවට එළමෙන්නේ. ඇත්තටම අපිට කතා කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි සමස්ත රාජ්‍ය ආදායම 2023 වසරේ පළමු මාස 6 තුලදී රුපියල් බිලියන 1314කට වුණ සාපේක්ෂ 2024 වසරේ සමාන කාල පරිච්ඡේදය තුලදී රුපියල් බිලියන 1860ක් වෙලා තියෙනවා. ඒ 141.5%කින් වර්ධනය වෙලා තියෙනවා. එතකොට අපේ මදුර මැතිතුමා ප්‍රකාශ කළ ආකාරයට මේ සියලු ශේෂ්ත්‍රයන් වල වර්ධනයක් අපිට පේනවා. බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. සංචාර කර්මාන්තය වේවා, අපනයන ශේෂ්ත්‍රය වේවා, පතල්හ කැණීම් වේවා, කර්මාන්ත වේවා, මේ සියලු ශේෂ්ත්‍රයන් වල විශාල වර්ධනයක් තියෙනවා. මේකට හේතු මොනවද කියලා බැලුවොත් එහෙම ඒ තමයි අපි දන්නවා 2022 ඔක්කොමලා පැනලා යනකොට එක മന്ത്രി ධූරයක් මේ පාර්ලිමේන්තුවේ තියාගෙන මේ අභියෝගය බාරගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා මේ මෙතරම් කෙටි කාලයක් තුලදී කොහොමද මේක මේ ආර්ථිකය මේ ආකාරයට ගෙනෙන්න හැකි වුණේ? ඒ තමයි එතුමා කිසිම අමාත්‍යාංශයකට එතුමා ඇඟිලි ගහුවේ නැහැ. එතුමා වගකීම් බාර දුන්නා ඒ අදාළ අමාත්‍යවරුන්ට. ඒ අමාත්‍යවරුන් ඒ වගකීම ඒ ආකාරයට ඉෂ්ට කරා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, නිලධාරීන් මේ සියලු දෙනා එකතු වෙලා ඒ තමන්ට දුන්න කාර්යභාරය ඒ ආකාරයෙන් ඉෂ්ට කරා. මට මතකයි ඒ කාලේ විපක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයෝ කිව්වා මේ කොල්ල කුරුට්ටු ටිකක් දාන කැබිනට් එකේ කොහොමද මේ රට දුවන්නේ කියලා. නමුත් අපි දැක්කා ඒ කොල්ල කුරුට්ටු ටික මේ රට කරපු දේ. ඉතාමත් සුළු කාලයක් තුරදී අපි දැක්කා රුපියල් 500-600ට ගිය පෙට්‍රල් ලීටරේ, ඩීසල් ලීටරේ අද 300කට බහැලා තියෙනවා. ඉතින් මේවා විදුලි බිල අඩු කරලා තියෙනවා. ඉතින් මේවා කරන්න කරේ මේ ඉන්න තරුණ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පස්සේ. ඉතින් මේවා තමයි අපි ඉතාල රටක් හැටියට අපි දැක්කා බංගලාදේශයේ වගේ අපේ කලාපේ රටවල් අද ඉතාමත් අසීරු තත්ත්වනකට පත් වෙලා තියෙනවා. මිනිස්සු මැරෙනවා, මිනිස්සු මරනවා. අපේ වගේම ජනාධිපති මන්දිර, අගමැති මන්දිර මේවට පහර දෙනවා, පාර්ලිමේන්තුවට පහර දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි අපි තාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ රටේ තියෙන වැදගත් දේශපාලන පක්ෂයක් කියන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතාපක නායකයෝ කියන ලාල් කාන්තල වගේ නායකයින් හැමදාම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට ගහන්න. එතුමාත් මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක්. නමුත් එතුමාගේ උත්සාහය හැමතිස්සෙම පාර්ලිමේන්තු විනාශ කරන්න. එතන පාර්ලිමේන්තු විනාශ කරනවා කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා. ඉතින් මෙහෙමද මේ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සුද මේ රට බාර ගන්න හදන්නේ? එන්නේ අපි කල්පනා කරන්න ඕනේ. මේ ඕනෙලා කතා කරොත් හදන්නේ පාර්ලිමේන්තුව ගන්න, පාර්ලිමේන්තුව කුඩු ගන්න, පාර්ලිමේන්තුව කිලි තියන්න. ඉතින් මේ වගේ දෙයක් කියන නායකිනින පක්ෂ අපි මේ පිළිගන්නවද නැද්ද කියන එක මම මේ ජනතාවෙන් අහන්න ඕනේ. ඒක නිසා මේ ආර්ථිකය මේ සංකෝචන ලක් වෙලා තිබුණා විශාල ප්‍රමාණයක සංකෝචන ලක් වෙලා තිබුණා මම හිතා ඍණ 11ට 12ට විතර ගියා නමුත් අද වෙන විට 5.3ක් දක්වා ආර්ථික වර්ධනයක් ඇති කරන්න රජයට හැකියාව ලැබිලා තියෙනවා ඉතින් මේක ඉතාමත් සුවිශේෂී කාරණාවක් ඉතින් මේ ආකාරයෙන් මේ ආර්ථික වර්ධනයක් ඇති කරගත්තේ නැත්නම් එහෙම මේ මේ යන ක්‍රමවේදය මාසයක් නැවතුනොත් එහෙම මම හිතන්නේ 2022ටත් වඩා අන්ත තත්ත්වයකට අපේ රට වැටෙනවා. ඒක නිසා ඊට වඩා මම කතා කරන්න යන්නේ මේ යෝජනා විස්තර කරමින් ඒ වගේම මේ ආර්ථික තව තවත් වර්ධනය කරගන්න ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම සියලුම අමාත්‍යවරුන් ලේකම්වරුන් සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ඉස්තුතියි.